අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. දැන් මේ නැන්දම් වලගේ ලේලියාගේ ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම ඉදින් තියලා මේකට උත්තර දෙන්න බැරිම ප්‍රශ්නේ. මේක තමයි නරෑරුම ප්‍රශ්නේ. දහනව වදින්. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. කාන්දාන් කෑලි දෙකම තිබුණා කවද්ද කොහොමද එක ළඟ දෙන එක වැදිනවා එක විසිනවා. ඒ දෙකේ හැටි. ඒ වගේ දේ කරන්න දෙයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ බෞද්ධ වැඩපිළිවෙලක් යම් කිසි දින අපේ ජන සමාජයේ එදා තිබිච්ච බෞද්ධ ක්‍රමසටාව ඒ ක්‍රමවේදී අපි ගිලිහිලා ගියා විවිධ කරුණු උඩ. ඒ කියන්නේ පරදේශකාරීන්ගේ ආක්‍රමණයේ උඩ. පරදේශ කියවම හිතන්න එපා විතර මිනිසු කියලා. සදේශයේ කියලා කියන එකක් තියෙනවා පරදේශයේ කියලා එකක් තියෙනවා. පරදේශයේ අයිති පරයින්ට. සදේශයේ අයිති බුදු පියාණන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයන්. අපි බෞද්ධයෝ ස කියන්නේ අපිට තියෙන අයිතිය මාගේ බුදු පියාණන් වහන්සේ. මාගේ කියන වචනේ ගත්තාම ඇලුම කරන මාගේ නෙමෙයි මම මාගේ නෙමෙයි උදේ කියන්නේ. ගෞරවාර්ථයෙන් කියන වචනය. අපේ මගේ කියන ඔය වචනේ භාවිතා කරන ක්‍රම දෙකක්. ලෝක සම්මතියේ මව වගේ කියන දෘෂ්ටියකින් භාවිතා කරලා අපේ හාමුදුරනේ එයාගේ මාගේ බුදු පියාණන් වහන්සේ ඔය ආදී වශයෙන් කතා කරනවා ගෞරවාර්ථයෙන්. තමන්ගේ ගමනින් අරගන්නේ ඒ ගුණය තමාගේ පැත්ත කියන්නේ ගුණයේ බව දැනගෙන. සාසනික ගුණ තමයි සර් කිව්වේ මෙතන. පර කිව්වේ එයින් බැහැර අය. අගුණ ලෝභ දේශ මොහ බර අලෝභ අදේශ මොහේ ලැබෙන ලෝභක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ තමයි සර් පැත්ත. ඉතින් මෙහෙ ඉන්න කෙනෙක්ගෙන් හරි කමක් නැහැ. ඔහුගේ දේශේ ලෝභ දේශ මොහ සහගත වැලපිළියක් නා. ඒක පර දේශයක්. ඒ පුද්ගලයා පරයි. පරේ සහ පරදේශේ ගන්නේ උතන. පරපහ අල්ලගෙන කටයුතු කරන කෙනා පරවල් ලගිනවා. අපි අද එහෙම කියනවා මොකද්ද කියේ දන්නේ නැහැ. පරභායවල් ලෝභ දේශ මොහතහගත භාෂාව වැඩ පිළිල අල්ලාගෙන කටයුතු කරනවා දැක්කොත් උඹට පරවල් ලගිනවා. ඒක තමයි ඉස්සර ආපු වචන වලදී අදහස් හුඟක් වෙනස් වෙවි ගිහිල්ලා වචනේ නියම නිරුක්තිය යටපත් වුණාම හොයාගන්න බෑ. ඉතින් මෙන්න මේ තත්යෙන් අහක් වුණාට පස්සේ දැන් අපි මොකද කරන්නේ? අපේ තිබ්බ බෞද්ධ සම්ප්‍රදායය හිරිත විරිත විතරම ගාක් වෙනස් එකක්. ඒක දිව්‍යමය සම්ප්‍රදායයක්. දිව්‍යමය කියන්නේ මේ ධර්මයේ තුලම ඉන්න දිව්‍යමය කොටසක් ඉන්නවා. සම්මත දේව, උපපති දේව, විසුද්ධි දේව කියලා. මෙන්න මේ ක්‍රම තුනේම තියෙන ගුණ ධර්ම. පාපීල ලැජ්ජා ඇති බව, බය ඇති බව කියන එක දේව ධර්මයක්. එන බෞද්ධත්වයේ බහුතලයේ පාපයේ ලැජ්ජා වින්න ඕන, බිය වින්න ඕන, පාපයෙන් ඉවින් ඉන්න ඕනේ. ඒ බෞද්ධ බහුතලයේ දිව්‍ය අධහන නම් මිත්‍යා දෘෂ්ටිකයි විවිධ මති මතාන්තර මේ කාලේ තියෙනවා. අධහනවා කියලා වදනයක් තියෙනවා. ඉතින් අධහනවා කියලා කියන්නේ අපි අධහනවා කියන්නේ එකක්. අධහන්න බුදුන් කියනවා. දෙයයන් අධහන්න එපා කියනවා. ඒක අර්ථේ මොකද්ද කියලා ඉතලා තෝරාගෙන ඉන්න ඕන. ඔවත් තේරුම් අරගන්න ඕන. දහණී කියලා වචනයක් තියෙනවා. දහණී කියන එකේ ස්වභාවය මොකද්ද? දැවෙනවා. දැවිල්ල නැති කරගන්න, දාහේ නැති කරගන්න ඉස්සෙල්ලා දැවෙන්නේ මොන වැද්ද බලන්න ඕන. 11 ගින්න කීම දැවෙනවා. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නේ, දෝමනස ගින්නේ, උපායාස ගින්නේ දහණේ වෙනවා. දහන තියෙන දැන. ඔනේ දහණේ නැත්ද යම් තැනක? එතන අදහන. දහන නැත්තේ අදහනයි. ඉතින් අදහන හොයන්න නම් කොතෙන්ද යන්න ඕන? ජරාව නැති, ව්‍යාධිය නැති, මරණේ නැති, ශෝක නැති, පරිදේව නැති, දුක්ඛ නැති, දෝමනස නැති, උපායාස නැති යම් තැනක් පෙන්වුවේ කවුද? ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙනවා. ඒ තමයි නිවන. එනම් දහන යම් තැනද දහන ලෝකේ, අදහන නිවන. එන අපි අදහන්නේ කවුද කියලා අහුවාම දැන් අදහනවා කියන එක වදෙන් නිරුක්තිය නැති නිසා සම්පූර්ණ විකෘති අදහස් අරගෙන අදහනවා කිව්වහම මේ විශ්වාස කරනවා. ඒතර කවුරු හරි කියනවා විශ්වාස කර ගන්නවා. ඒ කියවන බාර ගන්නවා මේක අදහනවා කියලා අපි හදාගෙන ඉන්නවා. ওই කාරණේ දැකලා වදෙන අදහනනම් බුදුන්ම ඕන. මොකද බුදුන්ගේ තොරව රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය ලෝකේ නැති නිසා දැවිල්ලෙන් අහක් වෙන්න, ගින්නෙන් නිවෙන්න, නිවියන්න අදහන්න කෙනෙක් ලෝකේ නැහැ. වෙනි මේ ශාසනය තුල රාගක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ වීම තමයි දහණිය නැති දෙන්නේ. රාගක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ යම් තැනකින් වෙනවාද? එතන අදහන තැනක් වෙනවා. අනිත් තැන දහන තැනක් වෙනවා. දහණිය කියන එක තමයි ගිනිගත්තේ. ලෝභයයි දේශයයි මොහයයි දහණිය වෙනවා. එහෙනම් දහණිය නැති කිරීම සඳහා ලෝභක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ පත් කරන්න එන රාගක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ පත් කරන්න අවශ්‍ය කරන යම්කිසි වැඩපිළිවෙලකට අනුකූල චර්යා පද්ධතියක් බෞද්ධ පිරිසට තිබුණා. සර් පිරිසට ඔන්න ඕකෙන් අහක් වෙලා රාග දේශ මොහ පද්ධතිය කවුරු හෝ ගත්තද පරිේක් නිසා පර පිරිසක් බොහෝ වුණා. ඒකි ඒ පර ගති ලක්ෂණයට හේවා රාග දේශ මොහෙට ගැති වුණා. පර ගැතියෙක් වුණා. ඔවා රදින පුද්ගල විවේචනය හදාගෙන මොහ පරයෝ පර ගැතියෝ. ඉතින් අපි සිංහල අපි තමයි හොඳ වංශකාරයේ මේ පුද්ගලිකත්වයක් පුද්ගලත්වයක් මෙතන ගාවගෙන හැමදෙනම ගැටි ගැටි ඉන්නවා. මේ ධර්මානුකූල අදහසක් වෙනකොට දැනක් වෙයි. සර් කවුද පර කවුද කියන එක. අදහනවා කියන්නේ මොකද්ද? ඒ වචන වල අර්ථ වැහුනහම හොයාගන්න බෑ. එහෙනම් දහණී වෙනවා හෙවත් ගිනි ගත්තා කියන 11 ගින්නකින් දැවෙන්නා වූ මේ සසල ගමනක් තියෙනවා. මෙන්න මේකෙන් දහණී නොවන තැනටපත් වුණා නම් නිවීම සැනසීම කරා යන නිවන කරා යන වැඩ පිළිලක් ඇද්ද? ඒ වත් එහෙමද කියනවා අදහන වැඩ පිළිවි. මම නම් අදහන්නේ බුදු, මම නම් අදහන්නේ දෙවියෝ. ඉතින් එක එක කියන අදහනවා කියන වදනේ අර්ථය වහගත්ත හින්දා ඊට කතා කියනවා. කාරණේ හරියට වදනේ තේරුම් ගත්තා නම් අදහන්න තියෙන්නේ ගිනි නිවෙන යම් තැනක් ඇද්ද එතන කාටවත් තියෙන අදහන්නේ එකක්. දෙකක් නෑ අදහන්න. ගින්න නිවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කොහෙන්ද මොකේ හරි කමන්නේ තියෙන්නේ අන්න ඒක තමයි අදහන්නේ. ඒකින් අනිත් පැත්ත ගිනි ගන්න පැත්ත දහනේ එක. අදහන්න එකක් ලෝකේ නෑ තව කොහෙවත්. ලෝකෝත්තර පැත්ත විසක් අදහන්න එකක් නෑ ලෝකේ කාටවත් යථාර්ථය දැක්කට පස්සේ ඔබ තේරෙනවා. ඉතින් මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් තිබුණා. එතන අදහන වැඩපිළිවෙලක් තියෙනකොට දේවත්වයේ වැඳුනොත් ඒක දහන වැඩපිළිවෙල. අදහන එකක් නෙමෙයි. ආර්ය ධර්මයේ අනුගමනය කිරීමේදී දේවතානුසතිය ගත්තොත් අදහන වැඩෙන එක. ඒක අදහන එක. දේවතා අනුස්සතිය අදහන වැද්දට. ඒ කියන්නේ නිවරණ ඇවුරු කරන වැද්දට. දේවතා විනිදෙන ළඟින්ද වියොත් එහෙම. ඒක දහන වැද්දට. අදහන වැද්දට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අදහන්නේ බුදුන් දෙවියෝ අදහන්නේ කවුද කියලා කියනවා කියවනකොට මොකද්ද මේ කිව්වේ දන්නේ නැතුව. දේවතා අනුස්සතිය අදහන වැද්දටයි තියෙන්නේ. ඒ කියන්නේ දෙවියෙක් හා සමානව ජීවත් වෙනවා. ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට ලැබුරු වෙන පසුතලය හදාගෙන. ඒ තමයි උතුම් පසුතලය. හොඳ නරක දැනගෙන ජීවත් වෙන එක හිතා හිතා මීනාති ජානාතිතියෝ මනුස්සෝ කියලා මනුස්ස පරිසරයේ එහෙම එකක්. හිතා හිත මේ කියලා දැනගන්න වටම. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඒක සුග අදහන තැනටපත් වෙන්න අවශ්‍ය පසුතලය. ඒවත් නිවලට පසුතලය. දේව පසුතලයක් තියෙනවා. පාපීට ලැජ්ජා වීම බිය වීම දේව ධර්ම. පව් කරන්න ලැජ්ජායි බියයි. එහෙනම් ඒක හරි වැදගත්. එහෙම දැනගෙන ඉඳන් කටයුතු කරන කෙනාගේ හිතවිලි ක්‍රියාවදන් පාපීට නැඹුරු නොවන විදිහටයි කටයුතු කරන්නේ. හොඳ සතියෙන් ඉන්න. තියෙනවනේ ඉඳගෙන ධර්මය අහබෝධ කරලා දැම්පු කෙනා පාපී නිසා වෙන භයානකත්වයේ දැනගෙන පාපසහගත සිතවිල්ලකට ක්‍රියාවකට කතාවකට මොහොතක්වත් ඉඳලා වෙන්න රොදි. හොඳ මනා සතියෙන් සතිපට්ඨානියෙන් යුතුව පිළිහිදලා කටයුතු කරමින් යන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක දේව ධර්මයේ අදහන පැතරයි තියෙන්නේ. දහණී නොවන පැතරයි තියෙන්නේ ආර්ය ධර්මයේ තුල දේවතාවුන් උසතියි. දෙවියෙක් වාගේ ජීවිතය හැරගස්ස ගැනීමෙන් ආර්ය මාර්ගය පූර්ණිය කරගන්න ක්‍රමයි. නමුත් අද ඕවට නෙමෙයි දෙවියන් අදහනවා කියන්නේ බුදුන් අදහනවා කියන්නේ මේකක්වත් දැනගෙන වචනයන් වශයෙන් කියන මිසක් ඒ අර්ථ දකින්නේ නැහැ. ඉන් තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම දෙයක්. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් අහක් වෙලා ඔය කියන පරදේශ, පරගති, පරගැති ඔය කරයි තියෙන රාග දේශ මොහ පැත්තර බර වෙලා ඒ තුළ සැනසුම හොයාගෙන ඒ තුළ නිවීම සැනසීම හොයාගෙන කටයුතු කරන මානසිකත්වයකින් අපි වැඩකට බැස්සන කලක් යනකොට අපේ වැඩ පිළිවෙල හෙවත් අපේ ආර්ය රාමුව වෙනස් වෙලා අර කියන්නව ගිනි ගත්ත විදිහටපත් වෙන දැන වැටෙනවා. දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ අන්නේ රාමුවේ හැදෙන වැඩෙන කිරිසක් තමයි බොහෝකට බොහෝ වෙන්නේ. දහම් ඇහෙනකොට ඇකිලෙනවා. ලෝකපැත්තේ ආස්වාදයේ ඔක්කොම පෙරවිල යනවා. ධර්මයට විරුද්ධයි. ඉතින් ওই තත්ත්වයට පත් වෙච්ච ලෝකයක් තමයි පොඩි කාලේ නම් අපි හදන්නේ. ළමයාට පවා දෙන්නේ ඉතලම අදහන සුසු එක නෙමෙයි. ඒ කියන්නේ රාගක්ෂේත්‍ර, දේශක්ෂේත්‍ර, මෝහක්ෂේත්‍ර සුසු දෙත් නෙමෙයි ළමයා හසුරුවන්නේ. පුංචි කාලේ ඉඳලා හොල්ලා තියෙන හපංකම බැලුවෝ අපි හැදෙන්න දන්නේ නැති නිසා හැදෙන මාර්ගය දැකලා නැති නිසා එදා හිටපු ආර්ය මව් කෙනෙක්ගේ ස්වභාවය මව්වරු හඳුනාගෙන නොහිටපු නිසා දරුවා හදා ගන්නවා දහන ක්‍රමයට දැවෙන ක්‍රමයට පර ක්‍රමයට. තමුණු පරක්තියක් වෙලා හිටන් පරේක් හැදුවොත් පරක්තියක් හැදුවොත් මොකද වෙන්නේ ළමයි? ඔක්කොම පර වෙන්නේ දුන්න කොයිද දැනෙතිල්ල. දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා පරක්ති කියලා වෙන්න හැම කියලා හිතන්න එපා. පරේට කියලා කිව්වේ මොකද්ද? ලෝභ සහගත නැණ රාග දේශ මෝහ සහගත වැඩ පිළිවෙලට යම් කෙනේ බැහැලා ඒ තුල තමන් හෝ තමන්ගේ බිරිඳ හෝ හදාගෙන ඒ තුල ඒ ගති ලක්ෂණය තමන්ගේ දරු දරුවේ හැදුවෝ පරේව පරේව හදනවා. එතකොට කොහොමද සැනසිල්ලක් ලබන්නේ? අන්නේ සැනසිල්ලක් ලබන්නා වූ අදහන ක්‍රමයේ තුල අදහන ක්‍රමයේ දරුවා හදන ක්‍රමයක් තිබුණා. ඒක තමයි බෞද්ධ සංකල්පය. ඒක නැති වෙලා ගියාට පස්සේ නැන්දාගේ ලිහිල්ගේ ප්‍රශ්නේ බොහෝම දරදළු වුණා. ඒකෙන් අහක් වෙන්න ක්‍රමයක් දීලා තිබුණා. බුදු පියාණන් වහන්සේ දුන්න ක්‍රම රටාවෙන් නැන්දා ලිහිල්ගේ සටන නැහැ. නැවත් ඒ ක්‍රම රටාවෙන් අහක ඔක තියෙනවා. කොහොමද අයින් කරන්නේ? අන්තිම ප්‍රශ්නේට පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නේ කිව්වේ. ඔය චරිතයේ දැන් කරන්න දෙයක් නැහැ. ඔළුව බලාගත්තලා ඉන්නේ බලාගත් දාපලා බීට් කරනවා නිසා තුවාලේ හොඳ කරලා කොහොමද බීට් කරලා හොඳ කරගත්තොත් මිසක්. අන්න ඒ වගේ අපේ චරිතය විනාශ කරගත්ත පිරිසක් ඇති වුණාම ඒ පිරිස අතර ඔය කියන සටන එනවා. මා මගේ බෑණගේ සටනක් එනවා. නැන්දාගේ ලිහිලිගේ සටනක් එනවා. ඔය විදිහේ එකක් නෙමෙයි. නෑනාගේ නෑනලාගේ දෙන්නගේ සටනක් එනවා. සටන ඇති වෙනක් හම් වෙන්නේ. ඒ සටනේ මුල මොකද්ද? රාග දේශ මොහ සහගත වැලි පිළිවෙලට දැන දීලා තමන්ගේ මුරු කටයුතු මාලාව ඊටන් කුර රාමුවක් හදා ගන්නවා. ඒ රාමුවේ තමයි ඊට පස්සේ හොඳ ඒවා හොයන්න අපි ලැහැත්ති වෙන්නේ. මෙන්න මේ තුල නම් මේකේ පිළිතුරු නැහැ. හදාගත්තට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. දැන් ඉස්තර දරු නැලවිලි ගී කියලා තිබුණා බෞද්ධ රටාව. සර් රටාව නේ නා සෝදේශේ. සෝදේශී කියන්නේ එතන. ඒක දිනා දරුවා නලවන්න ගන්න කවි. ගත්තේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. මේ දේවල් වලින් තමයි දරු නැලවිලි ගීත ගැයුවේ. අද වෙනට ගයන්නේ ඕකෙන්ද? ඒකෙන්ද නලවන්නේ? අර රූපවාහිනියේ හෝ මොකක් හරි එකක් දාලා නිර්වත් රූපයක් වෙලාගෙන ඕක වෙන්නගෙන පොඩි එකා උඩට හොල්ලනවා පල්ලෙහාට කරනවා ඒක නටවනවා. දළුවා නලවන්න. අද දඩ ඉති නලවන. ඉතින් මෙහෙම තමයි අද කියන්නේ. ඔන්න බබෝ ඇතින් නියා ගල් අරණියේ සිටින් නියා ගලින් ගල්ට පනින් නියා බබුට බයේ දුවන් නියා. ඉතින් ඔයගේ කවි තිබුණා නැලවිලි කවියටත් ගත්තේ ඒවා. එතන ඒ ගත්තේ ඒවා සම්පූර්ණ වෙනස් වෙලා තමන් අර්ථ දන්නේත් නැහැ. ඊට පස්සේ ළමයාට ඒ හැඟීමක් එන්නේත් නැහැ. නිවි සැනසී යන්නා වූ හැඟීමකින් මව්ගෙන් ඒ සාන්තිය මතුවෙලා උකුලේ ඉන්න දරුවට වදින්න ශක්තියක් නැහැ. අර කාමීර ගිජු කරන්නා වූ දේවල්ට පොඩි එකා පොඩි කාලෙන් උඩ පන්නෝල දඟලෝල ඒ සද්දේ දීලා ඒ හැඟීම් දීලා එහෙම හැදුවට පස්සේ අපි දන්නේ නැතිකම නිසා ඒ පරපැති සිරිත් කියන ඕවට නැඹුරු කරනවා. ඊට පස්සේ මනස හැදෙනකොටම රාග සහගතයි. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ කාමයන්ට නැඹුරු කරලා තමයි පුංචි කාලේ නම් අද හදන්නේ. ඒක තමයි පරගැති ක්‍රමයේ කියන්නේ. ධර්මයේ ගැලපෙන්නේ නැති ක්‍රමයකට හදනකොට වෙන දෙයක්. ඉතින් ඊට පස්සේ ওই જાතියව හදනකොට අවශ්‍යතාවයන් වැඩි වෙන රාග පැත්තට අවශ්‍යතාවයක්. ඊට පස්සේ ළමයා සරසන්න ගන්නේ අර රාගික විදිහටම හැඩවැල ඇති වර්ණ ඇති ඒ જાතිය ඇඳුම. අපි විශාල වෙනස්කමක් කරගෙන තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලා තිබුණ පෙර වූ උමක් තිබුණා. උම කියන්නේ මව්, උම්මා, අම්මා ආපු හැටි. මාතෘ ධර්මයේ මව් දහම, මව් බිම මේවා අද නම විතරක් හදාන්නේ වෙනින රටවලට කියන රටර කියන වචනයක් හරි හදා ගන්න. මාතෘ ධර්මයේ මාතෘ භූමිය අමා මෑණියෝ. අමා මෑණියන්ගේ ධර්මයේ තමයි මාතෘ ධර්මය. අමා මෑණියන්ගේ භූමිය මාතෘ භූමිය. ඔනේ මාතෘ ධර්මයට අනුකූල ගන්නකොට ඒ උම ධර්ම හේවත් අමා ධර්ම බුද්ධ ධර්ම රට කියන තව වචන වේ. උම ධර්ම තමයි ඇසුරු කළේ. උම හේවත් අමා දෙන නිසා තමයි අමා අම්මා කිව්වේ. අම්මා ඉන්නේ උම ධම් හේවත් අමා ධම් දෙන නිසා. අමා මෑණි ඔකගේ මෑණිය වන අමා මෑණියන් වහන්සේගෙන් අරගත්තාම දරුවා හදපු ලෝකයේ ජයග්‍රහණිය දැක්ක, ජය නිවන කියා දැක්ක, ජය ගත්ත සෝවාන් ඵලයට හොපත් වෙච්ච ඒ මාතාවට කියනවා ජයගත්ත මාතා ජගත් මාතා කියලා. අනිත් ජගත් මව්වරු තමයි ලෝකේ අපේ අපේ බුදුදහම සාහිත්‍යයේ හිටියේ, බෞද්ධ රටේ හිටියේ. ඒ උම දහම් තමයි අරගත්තේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා අපිට ඕන හැටියට හදපුවා නෙමෙයි. පෙර පටන් ආපු උම දහම් හේවත් අමා ධර්මයේ වෙනස් කළේ නැහැ. බුදු පියාණන් වහන්සේ යමක් යම්සේ දේශනා කරාද නිවන් දකින්න ඒ ධර්මයේ පෙර වූ අමා ධර්මයේ පෙර වූ උම තමයි ළමයාට වරුදු කළේ පෙර උම. ඕක අන්ධ කරගත්ත පස්සේ කාලෙක රාග දේශ මොහ වැඩ කරන්න ගිහින් අන්ධ වුම ඇඳුම වුණා. පෙර වූ මහ කළා ඇඳුම අඳන්න පටන් ගත්ත ළමයින්ට. පෙර වූම නැතුව ගියා, පෙර වූම නැතුව ගියා. එහෙනම් ළමයාට ඉස්සර පෙර වූම කළා. අන්ධ වුම තමයි එක එක පැත්තට වැඩ දාලා අරහින් බොත්තන් අල්ලලා මෙහෙන් බොත්තන් අල්ලලා එක එක විදිහට දාලා පැත්තක් උන්ටි කළා, පැත්තක් මහත් කරලා එක පැත්තක් හෙළුවෙන් අනිත් පැත්ත ඉස්සර වහලා ওই જાති ඇඳුම් හැදුවා. අන්ධ උම නිසා, උම අන්ධ වෙච්ච නිසා හද වූ වැල පිළියක් තියෙනවා නම් ඒ જાතිය හදපුවාම ඇඳුම හැදුවා. පෙරපටන් ආපු පෙරපටන් වූ උම හේවත් මාතෘ ධර්මයේ නිවන් දැකීමට හේතුකාරක වෙන විදිහට නේවදවාය නමදාය ඉතින් ආදි වශයෙන් ඒ වගේම යාවදීම සීතස පටිඝාතාය උන්හස පටිඝාතාය ධංස මකස වාතා තම සිරින් සම සම්පත්තානම් පටිඝාතාය ඉතින් ඔය ආදි වශයෙන් වෙනලා දුන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න යම් කිසි හේදි කඩක් පෙර වූ උමට අනුගතා පොරොන. පෙර වූ තමයි ඒ කාලේ තිබුණේ. සලු පොරොනවා මිසක් අඳින ඇඳුන් නැහැ, කමිස තිබුණේ නැහැ. ඒවට ඉඩ තිබ්බේ නැහැ. කාමයට ඉහ ඔසවන්න ඉඩ තිබ්බේ නැහැ, කාමයට හිස ඔසවන්න තිබ්බේ නැහැ. කාමයට හිස ඔසවන්න එකක් හදාතව කාම හිසක් හදාගත්තා කමිස. කාම හිසයක් හදාගෙන කමිසයක් හදාගත්තා. අටකින් සහිතවන්නාව කයක් ඇති ක්‍රියාවාදාමයක් ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවිති කාරණා අටකණු ක්‍රියාත්මකගෙන සා අට කය පෙරෙව්වා. පෙරවුම ඕකයි. සාටකේ පෙරෝණ එක තමයි ශ්‍රද්ධා කරගෙන ළමයාගේ කරට දැම්මේ දෙපැත්තව වැහිලා සීත උසුන ඇති වෙන්න. ඔච්චරයි අපේ අයගේ ඇඳුම. ඇඳුම නෙමෙයි පෙරවුම. ඕකෙන් තමයි බෞද්ධය ආවේ. ඊට පස්සේ තමයි විනයන ක්‍රමගතට පස්සේ ඇඳුම පෙරවම වෙනකොට ඇඳුම අඳවල පටන් ගත්තා. එතන පටන් ගෙන විවිධ ලස්සන හැඩතුව විවිධ මෝහතර. මෝහතර කිවි මෝහ ස්තර. ස්තරය කියලා කියන්නේ පටලේ. මෝහ පටල දාලා හිටන් හදලා තමයි මෝහ ස්තර මෝහතර කළා. මෝහතර වලින් අන්ධ උම උම අන්ධ වෙච්ච එක හැදුවා. මෝහතර ඇඳුම හැදුවා. දැන් මේ වචනයක් ගානේ දිනා ලස්සනට අර්ථයක්. වැරදි පැත්තට ගිය හැටි. දැන් මෙහෙම තමයි ළමයි හදනකොට අපි අද හදාගත්ත වැලපිළිවෙල මොනවා කරන්නද අපි කරපු එකක් නෙමෙයි. කවදා හරි පටන් ගත්තේ මුළු සමාජයේම ඒ කරගත්ත වර්ධන භාව විඳින්න වෙනවා. ඉතින් ඒක දන්නේ නැහැ කවදායි කියා දෙන්නේ. කියා දීලා අහලා හදාගන්න ක්‍රමයකුත් නැහැ. යකෝ වලහ මුගේ දින වල පෙරේතකම කුණකම ළමයට ඇඳුමක් අඳින්නේ නැහැ. හෙදි කැල්ල පොරොල්ලා තියා ඉන්නාට පේන්නේ නැති මුන් වාගේ જાතියක් මුන් මහ බුදුම ලෝභ જાතියන්නේ ළමයෙන්ට කණ්ඩා දින දෙන්නේ නුද්ද කියලා අද වයින්ව අපරොත් එහෙම. නවත් කරන්න දෙයක් නැහැ. එනවා නම් හැදෙනවා නම් කවදා හරි පොඩි එකා ඉස්කෝලේ යවන්න ඕනේ. කෙරවමකින් මිසක් ඇඳුමකින් නෙමෙයි. මෝහ ඉස්තරේවත් මෝස්තර අයි කළා. පෙරව උමහෙවත් පෙරදී දුන්න නිවන් දකින්න ධර්මයට ගැළපෙන විදිහේ ක්‍රම රටාවට චරිතානුකූලව හදලා දෙන්න ඕනේ. ඒක එහෙම තමයි. ඒ අපි හදනවා නම් හරියට හදා ගන්න ඕනේ. ඒ ළමයානේ කාමීද ගැළපෙන පැත්තට නැඹුරුයි නොවන විදිහ හැංගීම් ඇති කරවන්න ඕනේ. ඒ අනුව තමයි මූල චක්‍රේම හදා ගන්න ඕනේ. අන්න එහෙම හදලා ගත්තා නම් අන්න එතන හරි වැදගත් දෙයක් එනවා. ක කියන වචනයෙන් පෙන්වන්නේ යම් කිසි ආකාරයක ඡය වෙන කාම ධර්ම. ඕවෑ නම් ගන්න හරයක් නැහැ කියන එක තමයි දුවේ පුතේ ඔක තේරුම් ගන්න කියලා තමයි මුලින්ම කියන ධර්ම දේහ කලේ. අන්න ඒක අන්තිමට වත් කරලා ජීවත් වෙන තැන ටික තැනක් දුන්නේම නැහැ. ක අන්තාගතිය නිසා කාන්තාව වුණා. කාන්තාව හදාගත්තේ ගේ ඇතුලේ අම්මා ළඟ. මව් කියන ආකාරයට තමයි තියාගත්තේ. විශාල සුව ඉරියව් තියෙනවා. සිහි සහිත සිහියෙන් කටයුතු කරන ඉරියාපතයක් ඇතිගෙන නිසා ඒ අන්ත ධර්මයන්ට කාම සුකල්පිකානු යෝගයට අත්කලමතානු යෝගයට කියන මේ අන්තයන්ට යන්නේ නැතුව මැදුම් පිළිවෙත ප්‍රගුණ කරගෙන අන්නේක සිහි ඇති ඉරියාවෙන් ඉන්න නිසා සිහි ඉරියා සිරියා වූ අන්ත ක්ෂේත්‍ර ජීවත් වෙනා කා අන්තා කාන්තා වුණා. සිරියා කාන්තාවක් ගෙදර හැදුවා. බුදුදහම අනුව අන්න එහෙම හදාගත්ත සිරියා කාන්තාව තමයි විවාහ කරලා දුන්නේ කවදා හරි. ওই සිරියා කාන්තාවෙන් කාටද කරදර වෙන්නේ හැදුවා. ඒ මෝ දේවිය හදලා ඇව්වා. ධර්මයෙන් පිටස්තර ගිය නිසා එතන පටන් ගන්න අපිට සාපවිඳින්න සිද්ධ වෙනවා. ඉතින් කියනවා ලේලි හොඳ නැහැ නැන්දත් මෙහෙමයි නැන්ද හොඳ නැහැ. නැන්ද හදලා තින්නේ තේස මෝ දේවිය වගේ. ලේලි හැදලා තින්නේ මෝ දේවිය වගේ. මෝ දේවිය ලා දෙන්නේ කිව්වොත් හොඳ හරියක්. අපි කොච්චර හිටියත් හරියන්නේ අපි වාචීර අපි කතා කරනවා. නැන්ද වෙලා ඉන්නකොට ලේලිගේ දොස් කියනවා. ලේලි කාලේ නැන්දගේ දොස් කියනවා. ඔය ලේලි ළමයි නැන්දලා වෙන්නේ පස්සේ බලනකොට අවුරුදු 10ක් 12ක් යනකොට පරිවර්තනය වෙලා. නැන්දගේ දොස්තියකේ ඉඳලා ඉන්න ගියා නැන්දෙක් වෙනා වැඩි කල් නැන්නේ මේ කාලේ අවුරුදු 16 යන ළමයි කැදිලා තවත් අවුරුදු 20ක් යන ටික කාලයක් යනකොට තව අවුරුදු 15ක් යන ඒකත් අසාධ්‍ය වෙනදලා දැන් ඉතින් ලේලි නැන්දා වෙලා බලන්නකො නැන්දලට කරන්නේ නැහැටි මෙයා හොඳද අර ලේලි වෙලා ඉඳලා ඉන්න කියව කාලේක අනිත් පැත්ත කාලේ දැන් කතා කරමු දැන් මේ වගේ තමන්ගේ වාසියේ හැම වැද්දකීම අපි ඒක වාසියට කතා කරනවා අහවල් කට්ටිය හොඳ නැහැ අම්මලාට හරගෙන හැටි හොඳ නැහැ තාත්තලාට හරගෙන හැටි හොඳ නැහැ ලේලිලා හොඳ නැහැ නැන්දලට හරගලා ඉතින් මාවට හරගෙන හැටි හොඳ නැහැ ඔය අම්මා තාත්තා නැන්දා මාමා ඔය කට්ටියම තමයි ඉතර ලේඩි වෙලා හිටි බෑනා වෙලා හිටි කාලික තව කට්ටියද ඒ මෙහෙම ඉන්නේ ගමනක් තියෙනවා මේ ගමන තුල අපි මේ පුද්ගලික වශයෙන් ලාභ කිසි ප්‍රහංසා හොයන්නේ නැතුව අපි දැනගන්න කරන්න දෙයක් නැහැ වැඩිද රාම අසත්පුර රාමුවක් අපි ගොඩනගා ගත්තා අපේ දහම් චක්‍රයෙන් අහකට ගිහිල්ලා ඒකේ විපාකයට අපිට පොදුවේ මූල දෙන්න සිද්ධ වෙනවා. දැන් මොකක් කරන්නද? අපිම ගොඩනගාගත්ත පරදේශක්කාරය වැඩ පිළිලේ ස්වභාවය නිසා ඒ අයගේ හිත වැහුණා. ගුණ ධර්ම වැහිලා ගියා. දන් දීලා මොකටද? ඔවා බොරු වැඩ. දුක්ඛගත වුණා. ඒ වගේම මහ දන් දීලා මොකටද? ඔවා කොහොම බොරු වැඩ. ඔය ඇති විනාක කියලා ගන්න දෙයක් නැහැ. කීපාව කියන්නේ බොරු කතා. ඔහොම දෙයක් නැහැ. දැන් හදාගත්ත දුක්ඛයේ වටන දසවස්තුක මිත්‍යාදික්කිය නැති දාන නැති ඉද්දන් නැති උදන් නැති සුකල දුක්ඛතාන කම්මාන බලන් විපාකම්. ඉතින් නැති ඉමේ ලෝකෝ නැති භවෝ ලෝකෝ. ඉතින් ඔය ආදි වශයෙන් මේ එකින් එකට විසදිරු 10කට වැඩෙනවා. මෙන්න මෙතෙන්ද වැටනට පස්සේ කවදාවත් ඒ දෙන්නේ කතර ගුණ ධර්ම නැහැ. ගුණ ගරු කරන්නේ නැහැ. එහෙම එකක් දැකලා නැහැ. ඒ දත්තේ නැහැ. මුල ඉතර හැදුනේ ධර්මයෙන් පිට නිසා. ඔය නිසදිතු 10ක දසවත්තුක මිත්‍යා දෘෂ්ටි යුක්ත වුණාට පස්සේ ඊට පස්සේ Taman හැමිලියේ පැත්ත ගන්නේ ධර්මයේ පැත්ත නෙමෙයි. Tamanට පාඩු වෙන පැත්ත විරුද්ධයි Tamanට වාසි වෙන පැත්තයි හරි. ඊට පස්සේ ඔතනාර ගිහින් තාරක වාද කිලවරක් තුන විහි කරනවා. යථාර්ථයේ දකින්න අපිට ඔය එකකින් බෑ. කොහොම හරි කවදා හරි මේ ධර්මයේ දැක්කට පස්සේ දකින්න ඕනේ. වැරදි ආකල්පයෙන් ගොඩනගාගත්ත යමක් ඇතිනම් ඒකේ විපාකේ කොහොම හරි වෙදිලෙන් විඳින්න මොකද කරන්නේ? නමුත් අපි අද කටයුතු කරනවා ධර්මයේ මේකයි අධර්මයේ මේකයි කියලා තේරුම් බලන්න. ධම්මෝච යථා ධම්මෝ යථා අර්ථෝ තථා පටිපදී ධම්මාන්ති කියන මෙතෙන්ද වැටලා කරගෙන යන්න ඕනේ. යෝතිල්ලෙන් වෙන කරන්න දෙයක් නැහැ. බැන්නා කියලා මොනවද කරන්නද? අනේ ඉතින් මෞදුන දන්නවා නම් මෞද වයින්නේ නැහැ. දන්න නැති නිසා වයින්නවා. නැන්දාගේ ගුණ දන්නවා නම් නැන්දල වයින්නේ නැහැ. දන්න නැති නිසා වයින්නවා. එතකොට ලේලිට වයින්නේ නැහැ. ලේලිගේ ගුණ දන්නවා නම් ලේලිගේ ගුණ දන්න නැති නිසා ලේලිට වයින්නවා. බෑනයි ගුණ දන්නවා නම් බෑනට වයින්නේ නැහැ. ගුණ දැනගන්න ගුණ තියෙන්නේ නැහැ. ඒක කාකටද වතුනවා කරන්නේ? මොනවෙන් ගුණ කියන්නේ? ගුණ තිබුණේ සාසනය තුල. සාසනික දරුවන්ට සාසනීය ගුණ පිළිගලා තිබුණා. ඒවා අක්‍රම විනාශ වෙලා ගිහිලා පරගැති වැඩ වලට වැටෙන්න පස්සේ සාසන ගුණ නැති වෙච්ච සමාජයක් බිහි වුණා. දැන් ඉතින් ගරු කරන්න සතුටු වෙන්න මොන ගුණ දැකලාද? අපි වාදී දන්න ගුණ හදා ගන්නවා ඊට පස්සේ. මම නම් මෙහෙමයි. මම නම් මෙහෙමයි කියේ. ඒව උනා උනා කරන්න දෙයක් නැහැ අන්තිමට. ලෝකෙ විපරීත වෙලා ඉවරනම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගුණේට ගරුකරන ස්වභාවය නැති වෙලා යනවා. එතකොට ආයතනයක් අපිට කවදාවත් වැඩි හිටියයි කියලා හලකට සැලකිල්ල හිටින්නේ නැහැ. ඒකට ලැජ්ජයි. කැමතිත් නැහැ. වැඩි හිටියවා පිළිගන්නේත් නැහැ. බාලයයි කියලා අනුකම්පා කරන ගතියක් නැහැ. ඒ ගති ලක්ෂණයක් නැති වෙලා යනවා. ඉතින් එහෙම සමාජයක නැන්දලීලිගේ සටන, බෑනාගේ මාමාගේ සටන, නෑන්ලා දෙන්නගේ සටන ඕකනම් අයින් කරන්න බෑ. මේ ධර්මයේ පිළ කියන පස්සේ දැන් ඉහි ඉවරයි. යම එකයි කියේ දැන් මේ කාලේ ඔකට නම් ප්‍රශ්නෙට පිළිතුරක් නැහැ කිව්ව ඕකයි. දැන් ඉතින් කලකට දෙයක් නැහැ. අපිටවත් පුළුවන්කමක් තියෙනවා නම් ඔය සංගවණු පොතුමා කලීලි දකි කියන පොතේ මම විග්‍රහ කරලා තියෙනවා හොඳට. පුළුවන් ඉන්නවා නම් බෞද්ධින්ද මතු අනාගත පරපුර දෙහැමින් හදාගන්න හැටි. දේව සංකල්පයේ විස්තර කිරීමේදී පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එදා පිට බෞද්ධ සංකල්පයේ ඒකයි යෝගර බැල බැල හිටියනම් හරියන්නේ නැහැ. මම අමුතු බලන කියා තියෙනවා. සමහර හාමුදුරුවෝ මල දැස් කියා තියෙනවා. ඒකේ යථාර්ථයේ හේතුඵල ඇතුළු දැක්කම තමයි තේරෙනවා. ඒක ඇත්ත නැත්ද වැත්තකින් තියෙන මේ ක්‍රමයේ අනුගමනය කළොත් යහපතක් වෙයිද නැද්ද කියලා හිතලා බලන්න කියන එකයි මට කියන්නේ. එතකොට කවදා හරි මේ අනුගමනය කළ යහපතක් ආවොත් තේරෙයි. කවදා හරි වැදගත් වැඩ පිළිවෙලක් තමයි මේ කියා තියලා තියෙන්නේ. එදාට තේරෙයි. මේ අපිට කරන්න දෙයක් නැහැ. මේ වගේ දේවල් වල කාටවත් අවවාද හිම කරන්න යන්න එපා. වැඩක් නැහැ. මෙතෙන්ට පත් වුණාට පස්සේ මොකද කරන්නේ? දර කෑල්ල ලිපර දැම විජ්ජෙන්ද වටෙන් අඟුරු නට පත්ති අරගත්තර පත්ති දැන්ටින් ඕක විහිදාලා අඟුරු වැරිය හැකිද කළු වැරිය හැකිද පත් වෙලා තියෙන එක නම් අරගෙන වැදලා පොලිස් කරලා හරි හදලා ආයතරයක් පාට කරගන්න පුළුවන්. පත් වෙලා ගිනි ගත්තා නම් එහෙම මොකද වෙන්නේ? පිට වත්තහල අඟුරු නට පත්ති කළු වුණා. ගිනි තියෙන් දෙවියන් අඟුරු සුදුවන කලක් නන්නේ දැන් මොනවා කරන්නද? හරි භයානක දෙයක්. දුක්චරිත සමාධියක් ගොඩනැගිනවා කියන්නේ මොනතරම් අපරාධයක්ද කියලා තෝරා හිතෙන්නේ. කිරිස දැවිලා අඳුරු වෙනවා. රාගයෙන් දැවිලා, දේශයෙන් දැවිලා, මෝහයෙන් දැවිලා කිලිටු රාගද පාප කර්ම සිද්ධ කරගත්තොත් හරියට අඳුරු වුණා වගේ ඇතුළටම එහෙම අඳුරු වෙලා ගියොත් ඒකාන්තයෙන් අපායට හිමිකාරී වෙනවා මිසක් ඔහු ගොඩගන්න සුදු කරන්න බෑ. යන්තම් පිට තියෙන පොත්ත විතරක් අඳුරු වෙලා ගියේ සූර්ලා සූර්ලා දාලා හරි අවුරු ටික අයින් කරලා ඉතුරු ටික හදා ගන්න පුළුවන්. එන්නේ හරි භයානකයි. පංච දුච්චර්තියන්ට ගෝචර වෙච්ච, දස අකුසලයන්ට ගෝචර වෙච්ච වැඩපිළිලා කුඩා කාලයේ පටන්ගෙන දියත් කෙරිලා ඒ හේතුවෙන් යම් සමාජයක් ඒ තුලින් ගොඩනැගුණොත් එහෙම මේක පරගැති සමාජයක්. බෞද්ධ සමාජයෙන් පිටයි නාමික බෞද්ධ විතරයි. එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ. ඔය ප්‍රශ්නේ නැගින්නෙත් නැහැ. ධර්මානුකූල යථාර්ථීය සමාජයක් මුලින්ම ලැබුණා නම් එහෙම වුණා නම් ආයතනයක් අනේ අපේ ගෙදර මෙහෙම රණ්ඩුවක් තියෙනවා කියලා අහන්න හම් වෙන්නේ නැහැ. ඒ නැති නිසා තමයි අද මේ මහා සටනක් ඇතිලා මරාගන්නේ, හිංගිහිංසා කරගන්නේ, වෛර බැඳගන්නේ, ජම්ම වෛරක්කාරයෝ හදාගන්නේ. ඔය රටා වල වරද්දාගත් එකේ විපාකෙ මොකද කරන්නේ? ඒක එක්කෙනෙකුට දෝෂේ පටවන්න බෑ. ඒ මුළු සමාජය තුළම කාලිකින් ඇති කරගත්ත විනාශයක ලකුණක හැටි. ඉතින් අපිට තියෙන්නේ මොකද? යම් කිසි ආකාරයෙන් මේ යහපත් ධර්මයේ කියලා හරි හැදිලා හරි යම් යම් ප්‍රමාණයකින් හරි මේක මග වඩා ගත්තොත් ඒ තරමට නම් සාමියක් එනවා. අන්නේම් ප්‍රගුණ කරගත්තොත් විශාල සහනයක්. ධම්මෝ හවී රකති ධම්මචාරී කියන කටයුතු සිද්ධ වෙනවා. ඔයයන්ට ආරස්සාව ලැබෙනවා. හතුරු කරදර හිඟි හිංසා නැති වෙනවා. ස්වභාවික ඇදින්නා විපත් කරදර පවා නැති වෙලා යනවා. ඒ වගේ සමාජයේ හොඳ සමගියකින් සමාදානයකින් අභිවෘද්ධියකින් නැගිලා එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ වගේ අවස්ථාවල් තුන පුළුවන් තරම් දැනුවත් වෙවි. සමාජයේ සමගට ගැනීමට අපිට යමක් කරන්න පුළුවන්ද? ඒ විදිහ කරන එකයි තියෙන්නේ. ගැලුවක් ගහක් ගාය කරන්න දෙයක් නැහැ. මං ගහන්න ගියොත් මාත් ඒ පැත්තට වැටෙනවා. බැන්නොත් බනින්න ගියොත් මාත් ඒ පැත්තට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. බැනුම් අහනවා. ගුටි කනවා. මං හොඳින් ඉන්නවා. ඔය අදහස ගන්න ඔය අදහස අරන් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ධර්මයේ පිළිසන්න තමා කරායි. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න ඕන. මගේ හිත රිදවපු ආරු. මට අනුපද කියපු ආරු. හැබැයි මම හිත රිදවන වචනයන් මගේ කටින් නම් පිට කරන්නේ නැහැ. නැන්දා හෝ කවක් නැහැ, ලීලිය හෝ කවක් නැහැ. ඔය අතන් දෙක ගත්තොත්. එයාට කවදා හරි දිනුවා හිමිනවා. හැබැයි බොහොම අමාරුයි. යයි ගත්තොත් ගත්තම යයි නා ලීසින් යාමට පොරක් දන්නත් බැ. බොහොම අමාරු වැඩ. ඉතින් හැටි නම් කරන්න ඕනේ ඔන්න ඔය ටික. මගෙන් හිත රිදෙන තරම් දෙයක් වරදක් හෝ ඉදිරිදෙන දෙයක් මට කොච්චර මගේ ඉදිරි දෙව්වත් මං කරන්නේ. පුළුවන් නම් ඔන්න ඉදිය ගන්න. තවදාහියේ ධර්මයෙන් ඔහුට ආශිර්වාද ලැබෙනවා. ඔහුට රැකවරණ ලැබෙනවා. ඒ කියන්නේ ආව විස විදහරින්න පුළුවන් උත්තරීකුත් වෙනවා. ජය හිමි කරගත්ත මව් කෙනෙක් කියලා ජගත් මාතාගෙන් දෙල ලබන්න හේතු වෙන කෙනෙක් වෙනවා. කාන්තා භක්තිය වාසනාවක් ලැබෙනවා. පිරිපක්ෂේ වුණත් කළ යුත්තේ ඒ ටිකයි. කවුරු හරි තමන් හැදෙන එක විසක් වෙන කරන දෙයක් නැහැ. තමන් එතන පිහිල්ලා ඉන්නවා නම් තමන් හොඳ අවධානයකින් ඉන්නවනේ මගේ මට හතුරුකම් කරන නැන්දෙක් හරි ලේලි කෙනෙක් හරි මාමා කෙනෙක් හරි වැනා කෙනෙක් හරි කවුරු හරි සහෝදරයෙක් හරි සහෝදරියක් හරි අම්මෙක් හරි තාත්තෙක් හරි කවුරු හරි ගමන් නැහැ ඉන්නවා. මම නම් ඒ අයගේ හිත රිදෙන වචන මාත්‍රයක් විඳ කරන්නේ නැහැ. හිත රිදෙන විදිහේ ක්‍රියාවලියක් මම කරන්නේ නැහැ. පුළුවන් තරම් ඉවසලා මම ඒකට යහපත කරනවා. ඊයමඩ ඕනෙලා කරපුවා. කරන්න දෙයක් නැහැ. ඒක මේ අපි වැරදිලා හදාගත්ත සමාජ ආකල්පයක හැටිනේ. වෙන මොනවා කරන්නද? මේ ලෝකෙ හොදයි කියලා දෙයක් නැහැ මට ඉන්න. මං කැමතියි පාත්තන ලෝකයක් නැති බව දන්නවා. ඒ ලෝකෙ හැටි. මම මේ ලෝකෙ වැජ වෙනතර නෙමෙයි අදිස්ථානීය කරගෙන ඉන්නේ. තාවදාරි මෙබඳු වන්නා වූ අසත්පුරු සමාජයක් නම් ඒකේ උපදින්න අන්තිම කය වේවා. මොකද හේතුව? ඒකේ ආදීනෝ දැක්ක නිසා. ඒක හිතල්ලා නැතුව චන්ද්‍රාගයෙන් නිදහස් වෙච්ච නිසා එබඳු සමාජයක. එබඳු සමාජයක උප්පත්තියේ හේතුකාරක වන්නා වූ පාප ධර්මයක් හෝ දුෂ්ටේන මාත්‍රයක්වත් කරන්නේ නැති නිසා. එහෙනම් ඒ දුක් විඳින ඒ අත්දැවි ජයගන්න බැරි වුණොත් ඒ දුක් විඳින අන්තිම භවයේ. ඒ જાතිය නිහඬව තේ එබඳු විරිසක් ඉන්න පැත්ත කොහොම උප්පත්තිය වෙන්නේ නැහැ. ඉතින් ඕක දැනසිල්ලෙන් යථාර්ථයෙන් හිත රිදවන්න නැතුව තමන් තේරුම් අරන් ඉන්න ඕන. තමන්ට වයින් කෙනෙක් ගියා හිත නොරිදරි විදිහට කතා කරලා වැඩ කරන්න හුරු වෙන්න ඕන. මෙන්න මෙහෙම හුරු වුණොත් නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ගන්න පුළුවන්. එහෙම මිසක් තමාගේ තියෙන එහෙම තියාගෙන අනිකා මැඩපුවා තරග ගිහිටන් ඔය ගිහිලා බයිද මෙයා ලේලි ඉන්න. ඕකිය මට ආවරණ කරගන්න නැත්නම් බං ඉනාවක් කඩන්නේ මහත්තය. එයා දෙනවා කුඩු කුඩ. අනි කියනවා කියන නැන්දා වල කවුන්ට් කරගන්න. මුගෙන් 1000යි මුගෙන් 1000යි දෙකෙන් 1000යි දෙනකොට කුඩු කුඩ ගැතිය ගන්න උඹා දින මේ කාපල්. එයාට කුඩු ටිකයි මෙයාට කුඩු ටිකයි දෙනවා කුඩු ටිකත් 1000 ගන්න. කට්ටානි ඒ අනි කුණා. දැන් ওই જાතියව කරන්නයි ඉන්නව හරියට. අනිකා බෙල්ල කරලා බලනවා මිසක් තමා ධර්මයට අනුකූලව කළ යුතු දකින්නේ නැහැ. ඒ නිසා තවත් පිළිහිල යනවා. තවත් භූතිය වහ වැටෙනවා. ඒ අමනුෂ්‍ය දාලා දුන්නාම බොහොම ලේසි. ජරා වගේද අමනුෂ්‍ය දෘෂ්ටියක් ආවද දුන්නාම කියන ගුණට ගැලපෙන තව ගුණක් එකතු වෙලා තව යක්කු දෙන්නේ නටන එකක් හදනවා. ඒක යකා නටනවා වෙනුවට. තවදාම සංකීලයක් නම් හම්බෙන්නේ නැහැ ඌවා දීලා. ධර්මයෙන් පිටතර සංසමක් නැහැ තේරුම් ගන්න ඕනේ. මේවා තමයි අද බොහෝ කොට කෙරෙන්නේ. ඔවර දින උපදෙස් කොයි જાතිය ඒවා. වරින්ට යන ගුලියක් අඟලලා දුන්නාම ඔක්කොම හරි. පාපාවුල් ගන්න තියා දෙන්නම්. වරින්ට යන්න. ඉන්න අහල ගත්තා නිවාත්තු. අර වහා විස කුලියක් හදලා දීලා ජරා ගොඩවල් එකතු කරලා දීලා ඊට පස්සේ බඩේ ගිහිලා බඩවැල්ලේ ලෝක වැඳිලා කුණු ලාටුවක් අර අමංස තිත්තියත් එක වැඳිලා අන්තිර බලනකොට ටික කාලයක් යනකොට බඩේ පිළිකා මේක ලේද විකෘතිලා මැරිලා යනවා කවදාවත් මේ දහමෙන් පිටස්තර සැනසුම හොයාගෙන යන්න එපා වගේ ආයේ පස්සේ වරද්ද ගන්නවා දන්නේ නැති ධර්මානුකූලව Taman තේරුම් අරගෙන මට ගැල්ගෝ ගහපු ආයේ බැන්නෝ බැනදුවා හිංගි කරෝ හිංගි කරපුවා මගේ හිතේ නේද කොහොමදලන් කරපුවා මම බුදු පියාණන් වහන්සේගේ පිළිසරණෙන් උන්වහන්සේ දෙනව ධම්මගේ වෙහිලා බැන්නට වයින් නෑ ගැහුවට ගයින් නෑ හිංගි කරාට හිංගි කරන්නේ නෑ හිතේ දිවන්නේවත් නෑ මම පුළුවන් තරම් හොඳින් ඉඳ බලන්න බැරි වුණොත් බැරි විචාමි අන්තිම භාවයේ ආයි කොතෙන් උපදින්න හේතු නෑ ඒතකොට මේ මේ අදාහි කටයුතු කරගෙන ගියොත් අවංකවම කටයුතු කරලා වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා සාන්තිය මත වෙනවා අන්න ඒ වගේ අවස්ථාවක් උදා වෙලා ජයග්‍රහණය කරනවා මේ ඇරෙන්න කවදාවත් මේක එක්කෙනෙක්ගේ වැරදි කියලා එක්කෙනෙක්ගේ හොඳ කියලා හැම ගන්න පුළුවන් දිරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඔක හරි ගැඹුරු තේරුම් වරක් පුළුවන් නම් ආරස්සාවෙන්. ඉතින් මොකද මේ අහන්නේ? තම පුතුන් විවාහ කර දුන් පසු ලේලි ලේලි වරුන්ගේ කලබුන කලකීම නොදත් බැවින් මහලු දෙමාපියන් අසරණ භාවයට පත් වෙනවා. දෙමාපියන් වශයෙන් අප කළ යුත්තේ කුමක්ද කියලා විලීවට වන්දිමින් අහන්නේ. මම කදම කිව්වේ ඉතරලා. ඉන්නේ පරණ ඉතරලා ප්‍රශ්න කියන්නේ තමයි විලිකලා දීලා ප්‍රශ්න කිව්වේ තේරුම් ගන්නට. ඒතරම තේරෙනවා මොකද කිව්වේ කියලාද? වෙනින් කරන්න දෙයක් මේකට නැහැ. අසරණ වෙන්නේ වැඩ කළේ මේ දහමින් පිටස්සල ගිය නිසාමයි අපි සියල්ලන්ට හිමිලා තියෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක එක්කෙනෙක් කරපු එකක් නෙමෙයි. මුලින්ම ඔයදී කරපු එකක් නම් අටමහන වලකින් මෙහා ඉඳහම් වෙන්නේ නැහැ. සමාජයේ අපි මේ මහවිනේ මහවිනාසේ. පෞ කාලයක් යනකොට ඒ හේතුව නිසා දුසේ වුණු සමාජයේද පොදුවේ දුක් විඳින සිද්ධ වෙනවා. ඉතින් ඕකෙන් සුද්ධ වෙනවා නම් සුද්ධ වෙන්න ඕකයි ක්‍රමය. වෙනනම් පිළිසරණක් නැහැ.